අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හොඳයි, අද දින උදෑසන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ පිළිබඳව. අපි මේ කරණීය මෙත්ත සූත්‍රයේ ගාථා 10ක් පිළිබඳ ධර්මදේශනා 10ක් ශ්‍රවණය කරලා මේ වෙනකොටත් අමාරයි. මේ ගාථා 10 තුළ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කමඨාන් පිළිබඳ තියෙන ගැටලු, ඒ ගාථාවල භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය පිළිබඳ අපෑදිලි තැන්, ඒ වගේම මේ කරණීය මෙත්ත සූත්‍රයේ වටිනාකමත්, අනාගත වර්තමාන කියන මේ කාල ප්‍රභේදයන් වලට කරණීය මෙත්ත සූත්‍රය අනුසාරයෙන් ජීවත් වෙන්නේ කොහොමද, කරණීය මෙත්ත සූත්‍රයට අනුව අපගේ චරිත ගුණාංග ඇඩගස්වාගන්නේ කොහොමද කියන කාරණා මුල් කරගෙන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කරණීය මෙත්ත සූත්‍රයේ පළවෙනි ගාථාවේදී අපි සාකච්ඡා කළා ආර්ය ශ්‍රාවකේ මේ ලෝකේ කොහොමද ජීවත් වෙන්න ඕනේ. අපි දන්නවා මේ කරණීය මෙත්ත සූත්‍රයේ පළවෙනි ගාථාවයි දෙවෙනි ගාථාවයි දේශනා කරලා තියෙන්නේ මේ ආර්ය ශ්‍රාවකයන්ගේ පළවෙනි ඵලය පිළිබඳව. මේම කාරණාවක් සාකච්ඡා කළා. එතකොට මේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමානි. මේ ගාථාව තුලින් අපි සාකච්ඡා කළා මේ ආර්ය ශ්‍රාවකෙක් මොන වගේ ಗುಣධර්ම වලින් යුක්ත වෙන්න ඕනේද කියලා. අපි දන්නවා මේ පළවෙනි ගාථාවේ දේශනා කරන උජ්ජපටිපන්න භාවය, මුරුදු භාවය, අවංක භාවය, නියතමානි භාවය, වඩා අවංක භාවය, කාර්යබහුල වීම නිවන සම්බන්ධයෙන්, අවංක වීම, පුරුදු කිරීම, මේ වගේ ගුණාංග යම්කිසි පුද්ගලයෙක් තුල තියෙනවා නම් එයා මේ ලෝකේ කවදාවත් සතර අපායට යන්න පුළුවන් කමක් නැහැ. හේතුව එයාගේ චරිතය නිවනට කියලා වෙන් වෙලා නිවන පිළිබඳව එයාගේ සම්පූර්ණ ජීවිත කාලය කැප වෙලා එයා නිවනත් එක්ක ගමන් කරන ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එහෙනම් අපගේ ජීවිතය තුළ අපි ආර්ය මාර්ගයේ ගමන් කරන්න අපේ සුදුසුකම් හදනවා. සෝවාන් ආර්ය ශ්‍රාවකයා මේ භවයේ පිරිනිවන් පානවද කියලා ඇහුවාම එයා පිරිනිවන් පාන්නේ නැහැ. හැබැයි අටවෙනි භවයේ ඉපදෙන්නේ. එහෙනම් එයා මේ ආර්ය මාර්ගයේ යන්න සුදුසුකමක් තමයි ලබන්නේ. එහෙනම් මේ සුදුසුකම හදන එක තමයි මේ කරණීය මෙත්ත සූත්‍රයේ පළවෙනි ගාථාවෙනුයි දෙවෙනි ගාථාවෙනුයි සඳහන් කරන්නේ. සන්තුස්ස කෝච සුබරෝච අප්ප කිච්චෝච සල්ල උක උත්ති සම්තින්ද්‍රියෝච කිපයෝච අප්ප ගබ්බෝ කුලේසු හනන කිද්දෝ. දැන් මේ ගාථා රත්නය ආරම්භ බලනකොටත් අපට තේරෙනවා එයා ගොඩාක් සන්තෝෂයෙන් ජීවත් වෙනවා, පාසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙනවා, ඉන්ද්‍රියන් පිළිබඳ හොඳ දැනුමක් තියෙන කෙනෙක් වෙනවා. එයා නැවත නැවත මේ සතරමා භූතයන්ගේ නාම රූප වලට ඇලෙන්න කටයුතු කරන්නේ. එහෙනම් මේ වගේ ගුණාංග යම් කිසි කෙනෙක් තුළ තියෙනවා නම් එයා කවදාවත් සංග ભેද කරන්නේ නැහැ. එයා ගොඩාක් සන්තෝෂයෙන් ජීවත් වෙනවා කියලා කියනකොට වෛරය යතුල දකින්න ලබන්න බෑ. එයා තුල අමනාපකම් තියෙන්න බෑ. පුද්ගලික මතිමතාන්තර තියෙන්න බෑ. එහෙනම් මේ වගේ ඉන්න ආර්ය ශ්‍රාවකේ කවදාවත් ආනන්තරිය පාප කර්මයට ගොදුරු වෙන්නේ නැහැ. එහෙනම් පුද්ගලයෙක් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ කොහමද? එයා සතු චරිතය කුමක්ද? මොන ආකාරයෙන්ද මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ කියන එක තමයි මේ ගාථා රත්න දෙකක් තුලින් සඳහන් කරන්නේ. එයා මාර්ගයට පිවිසුනාට පස්සේ මේ මාර්ගයේ ගමන් කරනකොට එයා ගොඩාක් කල්පනාවෙන් වැඩ කරනවා. එයා ගොඩාක් පාසුවෙන් වැඩ කරනවා. ගොඩාක් සරල ජීවිතයක් ගත කරනවා. එහෙනම් මේ විදිහට ජීවත් වෙන කෙනා නැවත අවබෝධයක් ලබනවා. ඒක තමයි සකෘදාගාමි අවබෝධය කියලා කියන්නේ. එහෙනම් සකෘදාගාමි අවබෝධය කොහොමද තමන් ලැබුවයි කියලා දැනගන්නේ? සකෘදාගාමි ඥාණයෙන් තමයි ඒක දැනගන්නේ. සකෘදාගාමි කියන ඵලයට ඥාණයක් තියෙනවා. ඒ ඥාණයෙන් එයා දැනගන්නවා මම සකෘදාගාමි කියලා. සකෘදාගාමි ඥාණය කොහොමද දැනගත්තේ? සෝවාන් ඥාණයෙන්. එහෙනම් සෝවාන් දැනුම සෝවාන් ආර්ය ශ්‍රාවකයා තුල තිබෙන ප්‍රඥාවෙන් තමයි සකෘදාගාමීක ප්‍රත්‍යක්ෂ කරන්නේ. එහෙනම් සකෘදාගාමි ඵලයට එනකොට එයා මේ සුදුසුකම් හදන්නේ. ඒ සුදුසුකම් වලට අදාළ රාජකාරියක යෙදෙනවා එයා. ඒ රාජකාරිය තමයි නචකුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුකිනෝවා කේමිනෝ ඔන්තු සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා. මේ ලෝකේ නැනවතුම් විද්වතුම් විසින් මේක වැරදි කියලා කියන යම්කිසි පුංචි වැරද්දක් පේනවද? එවැනි වැරද්දක්වත් ඒගොල්ල කරන්න නචකුද්දං කියලා කරන පුංචි දෙයක්වත් සමාචරයකින්චි සමාචරයේ ඒගොල්ලෝ ඉදිරිපත් කරන බොහොම සරල පුංචි අවතක්වත් එයා කරන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ දැන් එයා සුදුසුකම් වලින් මොකද එයා රාජකාරියකට පැමිණිලා. එයා රාජකාරියක් කරනවා. එයා මේ ලෝකේ කිසිම ප්‍රාණයකට අවනම්බු කරන්නේ නැහැ. අගෞරව කරන්නේ, නිନ୍ଦා කරන්නේ, අපහාස කරන්නේ. ඒ කියන්නේ එයා පංචශීලයේ උපරිම රකින්නවා කියන එක. එහෙනම් අපි රැකියාවකට ගියාම ඒ රැකියාවේදී අපි දන්නවා ඒ රැකියාවේදී අපිට තනතුරක් දුන්නාම ඒ තනතුරට සුදුසුකමක් ඉල්ලනවා ඒගොල්ලෝ. එහෙනම් සුදුසුකමට අනුව අපි යම්කිසි සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වුණාම රස්සාව ලැබිලාද? නැහැ. සුදුසුකම විතරයි තියෙන්නේ. සුදුසුකමට තනතුරක් ලැබුණාම අපි රස්සාවට ඇතුල් වුණා. රස්සාවට හම්බුණාම පඩි හම්බුණාද? නැහැ. එයා රාජකාරියක් කරන්න ඕනේ. එහෙනම් රාජකාරියක් කළාම පස්සේ තමයි යට වැටුපක් හම්බෙන්නේ. එහෙනම් මේ විදිහට මේ ආර්ය මාර්ගය තුලත් මේ ආර්ය මාර්ගය තුල ඇතුල් වෙන්න, එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න, භාග්‍යවතුන් වහන්සේගේ සරණාගතයෙක් වෙන්න යට සුදුසුකමක් ඕනේ. ඒ සුදුසුකම් ටික හදාගෙන එයා මේ ආර්ය භූමියට පිවිසුණාට පස්සේ ඒ සුදුසුකම් වලට අනුව ජීවත් වෙන්න ඕනේ. එයා මේ ලෝකේ අනිත්‍යයට යහපතක් කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු පිළිවෙත් පුරන්න ඕනේ. ඒ සීලය තුල එයාගේ ජීවිත කාලය අඩගස්සන්න ඕනේ. මේ විදිහට එයා මේ ආර්ය මාර්ගය තුල ගමන් කරන ඒ වැඩ රාජකාරී කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. යේකේචි පාන භූතත්ති තසාවා තාවරාවා අනවශේෂා දීගාවා යේ මහාන්තාවා මජ්ජිමා රසකානු කතුලා. එයා අර කපලෙන් ඉටපු අර ආර්ය ශ්‍රාවකයට වඩා ගොඩාක් වෙනස්. එයා ගොඩාක් අවබෝධයකින් යුක්තයි. එයා කල්පනා කරනවා මේ ආයතන අයතුලින් ඇතිවෙන්නා වූ මේ භූත මොනවද? ප්‍රශ්න මොනවද? මං කොහොමද මේ පිළිවෙත් පුරන්නේ? ආර්ය ශ්‍රාවකේ කොයි විදිහටද ජීවත් වෙන්න ඕනේ? මේ ආයතන අය පිළිබඳව එයා මනා අවබෝධයකින් යුක්ත කෙනෙක් වෙනවා. මේකේ චර්යාව කෙරේ මනා අවදියෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එයා මේ ආයතන අයතුලින් ඇතිවෙනා වූ සියලුම පණිවිඩ ඒ සංස්කාර ධර්මියෝ පිළිබඳව මනා ඉවසීමෙන් කටයුතු කරනවා. එහෙනම් මේ තුන්වෙනි ගාථාවයි හතරවෙනි ගාථාවයි වැඩ පටන් ගත්ත කෙනෙකුගේ ලක්ෂණයක් වෙන්නන්නේ. එහෙනම් අපි දන්නවා ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල යම්කිසි කෙනෙක් මේක තමයි නිවන කියලා හරියට ප්‍රත්‍යක්ෂ කරනවා නම් ඒක සෝවාන් ඵලය කියලා. එහෙනම් මාර්ගය හරියට ප්‍රත්‍යක්ෂ වෙනවායි කිව්වම මම නිවන දන්නවා. නිවන කියන්නේ අඩුපාඩු හදන එක. නිවන කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. නිවන කියලා කියන්නේ සිල් රකින්න එක. නිවන කියලා කියන්නේ දන් දෙන එක. නිවන කියලා කියන්නේ ලෝභ දේශ මොහ හදන එක. නිවන කියන්නේ සිත කය වචනය හදන එක. මම නිවන දන්නවා ඒ නිසා සෝවාන් කියලා කිව්වොත් ඒක සත්‍ය ප්‍රකාශයක්ද? නෑ, ඒක අසත්‍ය ප්‍රකාශයක්. හේතුව මේ කතන්දරේ පොඩි ළමයි නොදන්නවනේ. සිත කය වචනය තුන් දොර හැදුවාම රාත් වෙනවා නිවන් යනවා කියන ක්‍රමවේදේ පොඩි ළමයා දන්නවා. අන්‍යාගමිකයෙක් ගෙනල්ලා මේ සිත කය වචනේ තුන් දොර හැදුවාම නිවන් යනවා පිළිගන්නවාද කියලා මම කල්පනා කළා. ඇත්ත තමයි. ඉතින් අපේ ධර්මෙත් මේකනේ හදන්න තියෙන්නේ. එහෙනම් නිවන් යනවා කියලා පිළිගත්තම දැන් එයා සෝවන්ද? නෑ. එයා එතනින් ගිහිල්ලා ඔලයා මස් කන්නේ නැද්ද? දඩේ මේ යන්නේ නැද්ද? වැරදි වැඩ කරන්නේ නැද්ද? ඔක්කොම කරනවා. එහෙනම් මේ මාර්ගය දැනගෙන ඉන්නවා කියන එක මොකද්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? ඒ සෝතාපන්න සූත්‍රය, සෝතාපට්ටි සුත්තං කියලා තියෙනවා සංයුත්ත නිකායේ මං හිතන්නේ. ඒ සෝතාපන්න සූත්‍රය අරන් බලනකොට භාග්‍යතුන් වහන්සේ එතන දේශනා කරන ධර්ම ගොඩක් වෙනස් එකක්. යමෙක් නිවන් මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගන්නේද, ඔහු සෝතාපට්ටි ආර්ය ශ්‍රාවකයෙක් බවට ඔප්පු වෙන්නේය. එහෙම නැත්නම් පෙනී සිටිනවා කියලා කියනවා. දැන් මෙතනදී ඒ පෙන්නන කාරණාව එයා පෙනී සිටිනවා. ඒ කියන්නේ එයා ඉදිරිපත් වුණා විතරයි. තාම එයා ඉවර කළේ නැහැ. තව එකක් තියෙනවා, එයා ප්‍රත්‍යක්ෂ කරනවා. එහෙනම් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ කවුරු හරි කියපු එකක්ද? නැහැ. තමන් තුළින් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. එහෙනම් සෝවාන් ආර්ය ශ්‍රාවකයා කියන එකට එකම සාක්ෂිය තමයි මේ ඕනම නාම රූප ධර්මයක් තුළින් එයාට ධර්මය අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. එහෙම වුණොත් විතර එයා අපායට යන්නේ නැත්තේ. එයා මේ හැම දේ තුළින්ම මාර්ගය දකිනවා නම් එයා මාර්ගය දන්න කෙනා. එහෙනම් එයා නැවත ආපස්සට යන්නේ නැහැ. ඇයින දේවල්, පේන දේවල්, දැනෙන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් කියන මේ ආයතන අය තුළින්ම එයාට පුළුවන්කම තියෙන්න ඕනේ නිර්වාණය දකින්න, නිවීම දකින්න, ඒකට අදාළ වැඩ කටයුතු කරන අවබෝධය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් විතරක් අපි කියනවා එයා සෝවාන් වෙච්ච කෙනෙක් කියලා. එහෙනම් සෝවාන් වෙච්ච කට්ටිය වැරදි වලට අවු වෙන්නේ, ආනන්තරිය පාප කර්ම කරන්නේ, අපාගාමි වෙන්නේ, තිරිසන් ලෝකවල ඉපදෙන්නේ. එහෙනම් මේ තිරිසන් ලෝකවල ඉපදෙන්නේ නැතුව ඉඳ එයා තිරිසන් වල නොකර ඉන්නපාය. එහෙනම් ආනන්තරිය පාප කර්ම වලින් වැළකෙන්න එයාගේ අවබෝධය කොච්චරද කියලා කිව්වොත් මේ හැම දෙයක් තුළම කර්මයක් පරිසම් දෙන බව එයාට තේරෙනවා. අපිට කරන්න මේ ලෝකෙ මොකවත් නැහැ, හැමදේම ඉබේ කෙරෙනවා. අපි මේ කරන්න ගිය නිසා තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. අපි මේ ඔක්කොම කරනවා. මේ කරන කෙනා විශ්ලාම වැඩතානම් කරන්න ඕනේ, එයා විස්රාම යවන්න ඕනේ. එහෙම වුණොත් මේ සේරම වැඩකට යුතු නැවතෙනවා කියන කයට ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් නිවන් මාර්ගය ධර්මදේශනාවකින් දැනගත්තට, පොත්පත් වලින් දැනගත්තට මේක සෝවාන් ඵලයේ බවට පත් වෙන්නේ නැහැ. සෝවාන් ඵලය කියන්නේ මේ ලෝකයේ තියෙන සෑම නාමයක් රූපයක් තුලින්ම එයාට නිවන ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. නිවන ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. අතුලාන්ත ධර්මය තුලින් එයාට තේරෙන්න ඕනේ මේක නිවන් මාර්ගයට පාවිච්චි කරන්න පුළුවන් කියලා. කෙනෙකුට කතා කරලා දුරකථනයක් පෙන්නනවා, අත් දුරකථනයක්. මේකෙන් නිවන් දකින්න පුළුවන්ද කියලා අහුවම එයා ඉනාව වෙනවා. මේකෙන් කොහොමද නිවන් දකින්නේ? ටෙලිෆෝන් වල කොයිද නිවන්? ඒකෙන් එන කෝල් වලට සවන් දුන්නාම ඇවිලෙන එක නෙවෙයි වෙන්නේ. ඒක නිවන් නෑ. එයා පෘතුජන කෙනෙක්. එයා පෘතුජන ස්වභාවයකින් ඉන්න කෙනෙක්. එයා සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් නෙමෙයි. සෝවාන් ආර්ය ශ්‍රාවකයාට ටෙලිෆෝන් එකක් පෙන්නලා මේකෙන් නිවන් දකින්න පුළුවන්ද කියලා කිව්වම එයා කියනවා සාදු සාදු සාදු, මේක තරම් නිවන් මාර්ගයක් වෙන කොහෙවත් නෑ. මේකෙන් නෙන්නම් නිවන් දකින්න පුළුවන් කියලා කියනවා. කොහොමද නිවන් දකින්නේ කියලා කිව්වම මේ දුරකථනය නිසා ඇලෙනවා අපි. ඇයි මේක පරිස්සම් කරන්න ඕනේ? මේක නඩත්තු කරන්න, මේකට මුදල් දාන්න අම්බ කරන්න ඕනේ, බොරු කියන්න ඕනේ, මිනිස්සු රවට්ටන්න ඕනේ, උපයන්න ඕනේ. අන්න මං ගැටෙනවා. ඇලීමයි ගැටීමයි මේ දුරකථනය මට තේරුම් කරලා දුන්නා. මේ නාමයේ රූපයට වටිනාකමක් තියෙනවා. සමහර පොංගනෙන් ජීවිතේ පූජා කරනවා. සමහර දුරකථන බිම වැටුණාට ගණන් ගන්නෙත් නෑ. තව කෙනෙක් තමයි අවුලලා දෙන්නේ. ඇයි වටිනාකම රුපියල් 800යි. එහෙම නැත්නම් 1500යි. එනනම් මේ නාමයේ රූපයට වටිනාකම කැදෙන බවත් මේ දුරකථන අපට කියලා දෙනවා. ඒ විතරක් නෙමේ, අභිධර්මයේ සම්පූර්ණ මෙනවා. කොළපාට බොත්තම හොබලා කනේ තිබ්බා මර මිනිසයා කියන සේරම කතන්දර ටික හාන් දෙපාය. හොඳ සීරු කුණු වරපෙන් බැනලා 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 අන්තිමට ආනවා කියන දේ තේරුණාද කියලා අනකට අපි ආනවා කාටද කතා කළේ කියලා. ජයකොඩි මාත්‍යාද කතා කරන්නේ නැහැ. මං හාමුදුරනම කතා කරන්නේ. වැරදුනා අපේ හාමුදුරනේ සමා වෙන්න. දැන් බලන්න වෙන කාටදෝ කතා කරන්න තියෙන ටිකත් අපට ඇහෙනවනේ. එහෙනම් මේ චෛතසික ඇති වෙන හැටි, මිනිසුන්ගේ චර්යාව, මිනිසුන්ගේ මනසට පාළ වෙන අභිධර්මානුකූලව චෛතසිකයන් මේ ඔක්කම අපට ඇහෙනවනේ. ලෝභයෙන් කතා කරන හැමතුන් හම්බෙනවා, ద్వේෂයෙන් කතා කරන හැමතුන් හම්බෙනවා, රාගයෙන් කතා කරන හැමතුන් හම්බෙනවා, මෝහයෙන් කතා කරන හැමතුන් හම්බෙනවා, සෙනෙහසෙන් කතා කරන හැමතුන් හම්බෙනවා. එහෙනම් මීට වඩා අභිධර්මයක් තියෙනවද? මේ ලෝකේ මීට වඩා සූත්‍ර පිටකයක් තියෙනවද? මේ ඔක්කොම සූත්‍ර. එහෙනම් මේවට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව මේ හැම දුරකතනයක්ම මගේ නෙමෙයි, මේ ඔක්කොම අනුන්ගේ ප්‍රශ්න, මේ අනුන්ගේ ශබ්ද ටිකක් මට හැෙනවා, මේවා කම්පණය වෙන්න හේතුවක් නෙමෙයි, මගේ කරගන්න මට වමනාවක් නැහැ කියන මට්ටමෙන් එයාට කටයුතු කරන්න පුළුවන් නම් මේ ලෝකේ ශ්‍රේෂ්ඨ විනයාචාර්ය කෙනෙක් බවට යපත් වෙනවා. එයා කියනවා මේ දුරකතනය ගැන මට කියන්න ගිය කරුණු ත්‍රිපිටකයට වඩා කියන්න වෙනවා. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයට කැළලක් වෙයි. ඒ නිසා මම කටපියාගෙන ඉන්නවා. ඒ තරම් මේකේ කරුණු තියෙනවා. දුරකතනය මේ ලෝකයේ කෙනෙකුට බුදු වෙන්න පුළුවන් කියලා එයා දේශනා කරනවා. ඔයලා බැලුවම කතන්දරේ ඇත්ත එයා කවුද? එයා මාර්ගඵලයක ඉන්න ආර්ය ශ්‍රාවකේ. එයාට මේ කතන්දර ඔක්කොම තේරෙනවා. එහෙනම් අපට මේ හැම නාමයක් රූපයක් තුලන්ම නිවන ප්‍රත්‍යක්ෂ කරන්න බැරි නම් ප්‍රත්‍යක්ෂ කරන්න බෑ කියලා කියන්නේ එයා තාම ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ කියන එක. එකක් තුලින් ප්‍රත්‍යක්ෂ වුණොත් එකක් කියන්නේ මොනවද? මේ ලෝකේ තියෙන ඔක්කොම. ඔක්කොම කියන්නේ මොනවද? එකයිනේ. එහෙනම් පරම සත්‍ය නේද මේ හැම නාම රූපයක් බවට පත් උනේ? සතරමා භූත බවට පත් උනේ. එහෙනම් එක දෙයක් තුලින් එයා මාර්ගය ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කියන්නේ මේ ලෝකේ ඕනම එකක් තුලින් එයාට නාමය රූපය තුලින් එයාට බණ කියන්න පුළුවන්. එයා දන්නවා මේක නිවන් මාර්ගය කියලා. ඊට පස්සේ ආන හරි ටෙලිෆෝන් එකේ තින් කෝල් එන නිසානේ කෝල් එන්නේ නැති එකක් තියෙනවා. මේ පරණ සරප්පු දෙකෙන් පුළුවන් නම් නිවන කියන්න කියනකොට එතකොටත් එයා නිවන කියනවා. බලන්න ඇයි මිනිස්සු සරප්පු පාවිච්චි කරන්නේ? මිනිසුන්ට ආරක්ෂාවක් අවශ්‍යයි යටිපතුලට. කටු ඇනෙන්න පුළුවන්. ජරාව පෑගෙන්න පුළුවන්. වැඩිපුරම ඒ සරප්පු දෙකේ වටිනාකම අපට දැනෙන්නේ කොහොමද කියලා ඇහුවාම එයා කියනවා මඩ වතුර ටිකක් අපෑදිලි වතුර ටිකක් තියෙන තැනේ සරප්පු දෙකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ඇයි? කටු තියෙනවද? බෝතල් කටු තියෙනවද? මොකවත් එයා දන්නේ නැහැ. එහෙනම් නොපෙනෙන තැනක කකුල තියෙනකොට ඒ නොපෙනෙන තැනෙන් එයාට ආබාධයක් අනතුරක් නොවෙන්න නම් සරප්පු දෙක කකුලේ තිබුණාම එයා ගොඩාක් ආරක්ෂිතයි. එහෙනම් මේ සරප්පු දෙක යාගේ යටිපතුල ආරක්ෂා කරනවා වාගේ මේ විඥාණයට සරප්පු දෙකක් තියෙනවා කටු වලින් බේරෙන්න, ජරාව අසුචි පෑගෙන්නේ නැතුව බේරෙන්න, සමහර තැන්වලදී අනාරක්ෂිත තැන්වලදී ආරක්ෂිතව යන්න, ලිස්සෙන තැන්වලදී පරිස්සමෙන් යන්න, අපිරිසිදු තැන්වලදී පිරිසිදුවට ඉන්න. එහෙනම් තමන්ගේ කයට නානක් ප්‍රකාර ආරක්ෂාව දෙන මේ සරප්පු දෙකක් වාගේ තමයි මේ කයට දෙන කමඨා අනුශාසනා. මේ කයට ආරක්ෂාවක්. මේ කය අපිරිසිදු වෙන්නේ නැහැ, මඩ ගෑවෙන්නේ නැහැ, මේ කයට දුක දැනෙන්නේ නැහැ, කටු ඇනෙන්නේ නැහැ, වේදනා ඇති වෙන්නේ නැහැ, ලිස්සලා වැටෙන්නේ නැහැ. එහෙනම් මේ සරප්පු දෙක දිහා බලාගෙන යා කියනවා මේ සරප්පු දෙකෙන් කරන සේවාව කොච්චරද කියලා කිව්වොත් මිනිස්සෙක් තව මිනිස්සෙකුට කරන්න ඇති සේවාවක් මේ විඥානයක් නැති පණ නැති භෞතික වස්තු අපට කරනවා. අපේ ආරක්ෂාව රෑදවල් දෙකේම සලසනවා. මේ ලෝකයේ අපේ සැබෑම ආරක්ෂාව අපේ ධර්මයයි. ධර්මය අපේ ලයවස්මක් වශයෙන් පළඳ ගන්නවා නම්, මේ ධර්මය අපේ පාදාවරණයක් වශයෙන් අපි පළඳ ගන්නවා නම් මේ කකුල් දෙක කිසිම දවසක තැබෑරුමට යන්නේ නැහැ. ගණිකා මඩමකට යන්නේ නැහැ. ඔරකම් කරන ඔරුන්ගේ ආශ්‍රයයක් තියෙන තැනකට යන්නේ නැහැ. ප්‍රාණඝාත කරන්න සතු ඉන්න තැන් හොයාගෙන යන්නේ නැහැ. ඇයි? මේ පාද දෙක ආවරණය කරලා තියෙන ධර්මයෙන්. ඒ නිසා මෙයා කවදාවත් ඒ වැරදි තියෙන තැන් වලට යන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි මේ ඇස් දෙක අපි ධර්මානුකූල ආවරණය කළාම, ධර්මයේ කණ්ණාඩි දෙක පළඳ ගත්තාම එයාට මේ ලෝකේ හැමදේම ධර්මයක් වශයෙන් පේනවා. මිනිසුන්ගේ අඩුව පේන්නේ, කමඨාම් පේනවා. මිනිසුන්ගේ දුස්සීල භාවය, අසත්පුරුෂ භාවය පේන්නේ. එයාට පේනවා මේ ලෝකේ හැමතැනම බණ සීන බව. ධර්මදේශනාමය යට පේන්නේ. එහෙනම් මේ විදියට මේ සරප්පු දෙක දිහා බලාගෙන යා සතියක් විතර බණ කියනවා. සරප්පේ අයිතිකාරය කල්පනා කරනවා මෙයාට මේ හැම දෙය තුලම නිවන පේනවා නම්, නිවන ප්‍රත්‍යක්ෂ වෙලා නම් මෙයා ආර්ය කුලෙ ඉපදිච්ච කෙනෙක්. ඒක විතරයි සාක්ෂිය. එහෙම නැතුව ලෝභ දේශ මොහ හැදුවාම මම නිවන දන්නවා, සිත කය වචන හැදුවාම නිවන දන්නවා, පංචිල් කැඩෙන්නේ නැහැ, පංචිල් ටික හරියට රැකෙනවා, ඒ නිසා මම නිවන දන්නවායි කියලා කිව්වාම ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් නෙමෙයි, ඒක ආගත්ත ඥානයක්. මේම කළොත් මේම වෙනවායි කියලා පොත්පත් වලින් ඉගෙනගත්ත ඥානයක්. ඒක ප්‍රත්‍යක්ෂ ඥානියකුත් නෙමෙයි, මාර්ගඵලයකුත් නෙමෙයි. එහෙනම් මේ ලෝකේ සෑම නාමයක්, රූපයක්, ශබ්දයක්, වර්ණයක්, ගන්ධයක්, පඨවියක්, ආපෝවක්, තේජෝවක්, වායෝවක්, කාලයක්, දීපයක්, දේශයක්, කුලයක් ඕනම එකක් ගත්තාම ඒ හැම දෙය තුළම යට නිවන කියන්න පුළුවන් නම්, ඒ හැම දෙයතුලින් මෙයාට නිවන පේනවා නම්, ඒ ධර්මයට ප්‍රත්‍යක්ෂ වෙනවා නම්, එයා තමයි ආර්ය ශ්‍රාවකයා. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයා කියන ඒ තථාගත පණිවිඩය තමයි අපට මේ කර්ණීයමෙත්ත සූත්‍රයේ තුල පළවෙනි ගාථාවයි දෙවෙනි ගාථාවත් තුල මේ ප්‍රත්‍යක්ෂ කරන්න යා කොයි විදිහටද ඉන්න ඕනේ? එයා මොන ආකාරයෙන් ඉන්න ඕනේද? මොන විදියේ සුදුසුකම් වලින් ඉන්න ඕනේද කියලා මේ ප්‍රත්‍යක්ෂ කරන්න මේ සුදුසුකම මේ කියන්නේ. එහෙනම් ඒ සුදුසුකම් වලට අනුව යා කටයුතු කරනකොට යා ඒක ප්‍රත්‍යක්ෂ කරනවා. ප්‍රත්‍යක්ෂ කරපු දේ නිකන් ඉන්න යා පුරුදු කරනවා. මම දැනගත්ත දේ පුරුදු කරනවා. ඒ පුරුදු කරනකොට තුන්වෙනි ගාථාවයි හතරවෙනි ගාථාවයි තුල නැවත තථාගතයන් වහන්සේ දේශනා කරනවා දැන් එයා ශ්‍රේෂ්ඨ කෙනෙක්. මාර්ගයට පිවිසිලා මාර්ගය තුල යමක් ගමන් කරපු කෙනෙක්. එහෙනම් තවත් කෙනෙකුට කමඨාන් දෙන්න පුළුවන්. සෝවාන් ආර්ය ශ්‍රාවකයන්ගේ ගැටළු විසඳන්න පුළුවන්. සකෘදාගාමි ආර්ය ශ්‍රාවකයන් එයාගෙම පරම්පරාව, එයාගේ සහෝදරයෝ. එහෙනම් එයාගේ මට්ටමින් ඉන්න කට්ටියත් එක්ක එයාට ඒ මට්ටමේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. ගැඹුරු දේවල් එයාට තේරෙනවා. ගැඹුරු දේවල් විග්‍රහ කරන්න පුළුවන්. එහෙනම් මේ කර්ණීයමෙත්ත සූත්‍රයේ ක්‍රමක්‍රමයෙන් ආර්ය ශ්‍රාවකෙක් මේ ලෝකයේ සසර දුකින් එතර කරවන ක්‍රමවේදයක්. අපි දන්නවා රස්සාවකට නිකන් දාන්න බෑ මිනිස්සෙක්. දැන් අඬගාගෙන ගිහලා අපි කියනවා මෙයාට සාමාන්‍ය අධිකාරී තනතුර දෙන්න. මේ දරුවා මම පොඩි කාලේ ඉඳලා අඳුරනවා මෙයාට දෙන්න මේ අධ්‍යක්ෂක තනතුර කියලා කිව්වම එහෙම දෙන්නේ නැහැ. එහෙනම් රස්සාවට දාන්න ඉස්සෙල්ලාම එයා ඉස්කෝලේ දාලා ඉන්න ඕනේ. ඉස්කෝලේ දැන් මම මේ කියන දේවල් එයා ආගෙන ඉන්න ඕනේ. ආපු දේවල් එයා ගණන් වලින් හදන්න ඕනේ, සමීකරණ හදන්න ඕනේ, විද්‍යාගාරයකින් පරීක්ෂණ පවත්වන්න ඕනේ. එයා සමහර දේවල් සාකච්ඡා කරන්න ඕනේ, ගවේෂණය කරන්න ඕනේ, ඒ නිබන්ධන හදන්න ඕනේ, ව්‍යාපෘති සම්පූර්ණ කරන්න ඕනේ. මේ විදිහට අර ආගත්ත දේ එයා පුරුදු කරන්න ඕනේ. ක්‍රමක්‍රමයෙන් 8 වසර, 9 වසර, 10 වසර, 11 වසර, 12 වසර 13 වසර වෙනකම්ම මේවා හොඳට දැනගන්නවා. දැනගත්ත දේ පුරුදු කරනවා. පුරුදු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරනවා. මේ විදිහට ගිහිල්ලා විභාගෙ ලියනවා උසස් පෙළ කියලා. විභාගෙ ලියුවාට පස්සේ තමයි එයාට කියන්නේ දැන් රස්සාවට යන්න කියලා. එයා නිදහස් වෙනවා. ඒ පුරුදු කරන වැඩපිළිවෙලෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ එයා පුරුදු කරන්නේ. ඒ වගේ මේ ලෝකෝත්තර ගමනේ මේ පාසලක් තියෙනවා. මොකද්ද මේ පාසල? විශ්වවිද්‍යාලය කියලා එකක්. මොකද්ද මේ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ? මේ නාම රූප වලින් ඇතිවෙච්ච මේ පෘථිවිය තමයි විශ්වය. මේක විද්‍යාලය කරනවා. විද්‍යාවෙන් මේක තුල අධ්‍යයනය කරනවා. හැම ගසක්ම, හැම සත්වෙක්ම, හැම නාමයක්ම, රූපයක්ම, ශබ්දයක්ම, වර්ණයක්ම, ගන්ධයක්ම අපට විශාල වශයෙන් පරීක්ෂණයට කාරණා කියනවා. ඒවා පරීක්ෂණයට භාජනය කරනවා, ගවේෂණයට භාජනය කරනවා, ඒවා අධ්‍යයනය කරනවා. අපි දැන් කොහෙද ඉන්නේ? විශ්වය නම් වූ විශ්වවිද්‍යාලය තුල ඉන්නවා. අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිවන් මාර්ගය සම්පූර්ණ කරගන්න අපි පරීක්ෂණ කටයුතු වල නිරත වෙලා ඉන්නවා. මේ විදියට අපට ජීවත් වෙන්න පුළුවන් නම්, මේ විදියට අපේ කටයුතු සර්ව සම්පූර්ණ කරන්න පුළුවන් නම්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා මේ සෑම දෙයක්ම පරීක්ෂණ කරලා බලනවා. මේවා කොහොමද ඇති වෙන්නේ? කොහොමද නැති වෙන්නේ? නිකම්ම නිකම් පොළවේ වැස්සක් වැටිච්ච ගමන් පටවිය තිබුණා, වායෝ තිබුණා, තේජෝ තිබුණා, ආපෝ විතරක් තිබුණේ. ඒ නිසා නිකම්ම නිකම් කාන්තාරේ වගේ තිබුණා. වතුර වැටිලා දවස් දෙකක් ගියේ නැ තනකොළ උඩට ආවා. ඉපදෙනවා. එහෙනම් මේ සතරමා භූතය ඒක රාශි වෙච්ච තැන්වල තමයි මේ නාම රූප අටගන්නේ. මේ සතරමා භූතය තනි තනියෙන් හිටියොත් කවදාවත් නාම රූප අටගන්නේ. එහෙනම් ඇහිච්ච දේ විතරක් එතන සීමා වෙනවනම් නාම රූප අටගන්න බෑ. ඒක ශබ්දයක් විතරයි. ඇහිච්ච දේට අපි සිත සම්බන්ධ කරලා පටවියක් දෙනවා. මේ පණිවිඩය ඇයෙන්නේ මොන රගෙන්? මොනරු හඬක්? දැන් නාමයක් හම්බුනේ නැද්ද? හම්බුණා. ලස්සන පියාටුත් එක්ක පිරිච්ච රූපයක් හම්බුනේ නැද්ද? හම්බුණා. වටිනාකමක් හම්බුනේ නැද්ද? හම්බුණා. ඇලීමක් ගැටීමක් හම්බුනේ නැද්ද? හම්බුණා. අන්න බලන්න මේ ශබ්දය ශබ්දයේ වශයෙන් නැවතුනොත් ශබ්ද කියන භූතයගේ නැවතුණා. අපි ශබ්ද භූතය, නාම රූපය, පඨවි භූතය, රූප භූතය, ඇලීමේ භූතය, ගැටීමේ භූතය කියලා නානක් ප්‍රකාර වටිනාකම් දුන්න නිසා දැන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මොකද්ද? මේ ඉපදීම කියන ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයා මේ විශ්වවිද්‍යාලය තුල තමන්ගේ ජීවිත කාලය තුල තමන් හරියට මේ පරීක්ෂණ කටයුතු කරලා, සමීක්ෂණ කටයුතු කරලා, නිගමන කටයුතු කරලා එයා හරියට මේ ව්‍යාපෘතිය ඉදිරිපත් කළොත් එයාට පුළුවන් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් අරගෙන එළියට යන්න. මොකද්ද එයාට දෙන උපාධිය? අරියත් භාවය. ඒ අරියත් භාවය කියන උපාධියෙන් එයා මේ විශ්වවිද්‍යාලයෙන් එයා වැඩනිමා කරලා පිටත් වෙනවා. එයා නැවත මේ විශ්වවිද්‍යාලයට එන්නේ නැහැ. නැවත එන්න ඕනේ පරීක්ෂණ කරන්න. එයා පරීක්ෂණය කරන්න එයා ඒ විශ්වවිද්‍යාලයේ උපාධිය අරගෙන පාස් වෙච්ච කෙනෙක්. එයා නැවත මේ මාපොළවට එන්නේ නැහැ. ඒ කියන්නේ එයා නැවත ඉපදෙන්නේ නැහැ. එහෙනම් මේ ඉපදීම නවත්තන්න මේ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කටයුතු නිමා කරලා සමත් වෙලා අපි මේකෙන් පිටත් වෙලා යන්න. එහෙනම් ඒ හරියත් ඵලයට අපි මේක ගවේෂණය කරන්න ඕනේ, පරීක්ෂණය කරන්න ඕනේ, නිරීක්ෂණය කරන්න ඕනේ, නිගමණයකට එන්න ඕනේ. එහෙනම් මේ කටයුතු කරන්නේ කොහොමද කියන එක තමයි මේ තුන්වෙනි ගාථාවේ හතරවෙනි ගාථාවේ මේ සකෘදාගාමී ඵලයෙන් කියන්නේ. එහෙනම් යම් කිසි කෙනෙක් සකෘදාගාමී ඵලයට පත් වෙලා ඉන්නවා නම් ඒ ආර්ය ශ්‍රාවකයාගේ උත්තමයාට කතා කරලා අපි කියනවා කළුගල් කැල්ලා දීලා මේකෙන් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්න කිව්වා. මෙයා කියනවා පොත් 20කට ලියන්නද, 30කට ලියන්නද, 100කට කියන්නද කියලා. ඒ ලියන පොත්වලට අටුවා ලියන්නද, ඒකට ටීකා ටිප්පණි ලියන්නද කියලා තානවා. එතකොට අපි දන්නවා මෙයා පළවෙනි ඵලයෙන් එයාට ගිය කෙනෙක්. කළුගල දුන්නාම එයා ඒක විසිකලා කියනවා මේ ගුරුවරයාට හොළුව හොඳ නැහැ කියලා. මේ මිනිස්සුන්ට පිස්සු, කළුගලෙන් කොහෙද පරීක්ෂණ කරන්නේ? කළුගලෙන් පුළුවන් අඹ ගෙඩියක් කඩා ගන්න. කළුගලෙන් පුළුවන් යම් කිසි තැනක් එල්ලෙනවා නම් අඩයක් තියන්න. ඊට වඩා මොනවද තියන්නේ? එහෙනම් මේ කළුගල කියන එක ගත්තාම එයා කියනවා මේ කළුගලෙන් පරීක්ෂණයක් ඉදිරිපත් කරන්න කිව්වා. මෙයා කියනවා මේ කළු කියන වචනය තුළින් මට නාමයක් ප්‍රකාශ කළා. ඒක තුළින් මම වර්ණයක් දැක්කා. ගල කියනකොට රූපයක් මට පූජා කළා. මේ කළුගල කියන මේ නාමයේ රූපය කරන කොටගෙන මම මොනවද ඉදිරිපත් කරන්න ඕනේ? ධර්මය මා විසින් ඉදිරිපත් කරන්න සුදුසු ධර්මය මොකද්ද කියලා ආනකොට ඒ ආර්ය ශ්‍රාවකයා දන්නවා මෙයා යම්කිසි අවබෝධයකින් ඉන්න කෙනෙක්. මෙයාට අපට වඩා යමක් තේරෙනවා. මෙයා ඇයෙනකොට ඒකින් කර්මකාරණ අරගෙන ඉවරයි. මෙයාට පරීක්ෂණයට කිසිම දෙයක් දෙන්න අවශ්‍ය නැහැ. හේතුව මම මාතෘකාව දෙනකොට මාතෘකාව එයා ඒක තුළින් අවශ්‍ය උපකරණයක් කරලා ඉවරයි. එහෙනම් කළු කියලා කියන්නේ මොනවද? පේන්නේ නැහැ කියන එක. එහෙනම් පේන්නේ නැහැ කියලා කියන්නේ නිමාව. එහෙනම් නිමා වුණා කියලා කියන්නේ නිවුණා කියන අර්ථය. එහෙනම් මේ ලෝකේ අපි හැමෝම නිවන් යන්න නම් පේන්නේ නැති මට්ටමට, දැනෙන්නේ නැති මට්ටමට, ඇඟෙන්නේ නැති මට්ටමට, හිතෙන්නේ නැති මට්ටමට මේ ආයතන අය හදන්න ඕනේ. හැබැයි ගල තියෙනවා. කළු වුණාට කළු කියන නාමය තුල ඒ රූපයක් තියෙනවා. එන ඇයෙනවා කියන එක විතරක් තියෙනවා. ඇයෙන්නේ මොනවද කියන එක කෙරේ අවධානම නැ. බලන්න යන්නේ රුවාණ පණිවිඩය ගවේෂණය කරන ඇටි. එයා ගලතුනේ විශාල ධර්මයක් දේශනා කරනවා. මේ ගල හැදිලා තින්නේ নানা ප්‍රකාර අංශු වලින්. මේ ලෝකේ හැම නාමයක් රූපයක්ම හැදිලා තින්නේ මේ කළුගල හැදුනා වාගේ කියලා කියනවා. මේ කළුගල ඇදිච්ච ක්‍රමවේද හොයන්න හිතනවා නේද? මේ වගේ මේ ලෝකේ හැමෝටම මේක ඇති උනේ කොහමද? මල් අටගන්නේ කොහමද? ගෙඩි අටගන්නේ කොහමද? ඉදෙන්නේ කොහමද කියලා හොයන්න හිතනවා. මේ හොයන්න හිතන එක තමයි කෙලෙස් කියලා කියන්නේ. ඒ දැනගැනීමට ඇතිවන කැමැත්තට තමයි මේ රාග ద్వේෂ මෝහ කියන්නේ. එහෙනම් මේකට ඡන්දය කියලා කියනවා. එහෙනම් මේ හැම දෙයක්ම දැනගන්න ඕනේ, විඳින්න ඕනේ කියන මේ කාම ඡන්දය මුල් කරගෙන තමයි මේ ලෝකේ හැම ධර්මයක්ම ඇති වෙලා තියෙන්නේ. අන්න එයා පටන් ගත්තා සූත්‍ර ලියන්න, අභිධර්ම ලියන්න, අවුවෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව ඉන්න විනය ලියන්න පටන් ගත්තා. එහෙනම් මේ වගේ ඕනම නාමයක් රූපයක් ඉදිරිපත් කරලා පරීක්ෂණයක් කරන්න, මේක තුළින් වார்த்தාවක් ඉදිරිපත් කරන්න, මේක තුළින් ධර්මයක් දේශනා කරන්න කිව්වම යාට ඒ හැකියාව තියෙන්න ඕනේ. ඒ හැකියාව තිබුණොත් විතරක් අපි දන්නවා මෙයා සකෘදාගාමි ඵලෙ ඉන්න කෙනෙක් කියලා. එහෙම නැතුව ආගත්ත ධර්මයක් තියෙනවා. මොකද ආගත්ත ධර්මයක් කෝප්පයක් තිබ්බා, පැන් ටික වැක්කිරුවා. මොකද්ද මේ කෝප්පෙන් පේන්නේ? කෝප්පෙට පුරවන්න පුළුවන්කම තියෙන නිසා පිරවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මිනිස්සු පුරවනවායි කියලා එකක් කියනවා. ඒ පැන් ටික හලලා අනිත් පැත්තට හරවලා දැන් කියනවා පුරවන්න කියලා. පුරවනවා. පිරුණාද කියලා අහනකොට කියන නෑ. ඇයි? පිරවීමේ හැකියාව නැති නිසා මිනිස්සු පුරවනවා. ඒත් මේකේ පිරවීමේ හැකියාව නැති නිසා පිරෙන්නේ නෑ කියලා කියනවා. මේක තමයි මේ ආයතන හය තුලින් හදන්න තියෙන ධර්මය. ආයතන හය තිබුණාට කමන්නේ. පිරවීමේ හැකියාව තිබුණොත් මේ මිනිස්සු ඇවිල්ලා ලෝභ දේශ මොහ රාගවලින් මේවා පුරවනවා. පිරවීමේ හැකියාව තියෙන නිසා මේක පිරෙනවා. පිරුණාට පස්සේ මේක බොන්න සිද්ධ වෙනවා. ඇයි? අපි දන්නවා විඳින්න ගියාම විඳවන්න වෙනවායි කියලා. එහෙනම් පුරවන්න ගියාම ඒක අපට විඳවන්න සිද්ධ වෙනවා. ඒකට තමයි දුක්ඛ කියලා කියන්නේ. එහෙම නැත්නම් කම්ම කියලා කියන්නේ. එහෙනම් මේ ලෝකේ පුරවන්න පුළුවන්කම තිබුණාම මේ මිනිස්සු ඇවිල්ලා වන්න ගන්ධ රස ඕජාවලින් ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන ආයතන අයට මොනවද දෙන්න පුළුවන්? ඒ දෙන්න පුළුවන් ඒ ශබ්ද, රූප, ගන්ධ, රස, ස්පර්ශ, මනෝ සංචේත මේවා හැම එකක්ම අපට දීලා මේ වාජන හයම පුරවලා දානවා. ඒක පුරවන්නේ ඇයි? පුරවීමේ කැමැත්ත තියෙන නිසා. එහෙනම් විඳින්න යනවා අපි ඒවා. මේක මීරි, මේක ලස්සනයි, මේක රසයි, මේක සුවඳයි, මේක බොහොම හැඟුම්බරයි, මේක ලස්සන සිතිවිල්ලක්, මේවා විඳින්න යනවා. ඊට පස්සේ ඒක පිරෙනවා. පිරුණාට පස්සේ විඳවනවා. අන්න යා ඒ කෝප්පෙට තැන්වක් කරපෙකින් විශාල ධර්ම දේශනාවක් කරනවා. එහෙනම් සකෘදාගාමි කෙනා නිකන් ඇවිල්ලා මම සකෘදාගාමි කිව්වට අපි පිළිගන්නේ නැහැ. එයාට මේ ලෝකේ හැම දේ තුලින්ම එයාට ධර්මයේ කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සෝවාන් ආර්ය ශාවකයා එහෙම නෙමෙයි. එයාට මේ තියෙන හැම නාමයක් රූපයක් තුලින්ම එයාට නිවන පේනවා. නිවන ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක තුල නිවනක් තියෙන බව. ඒ දැක්ක ධර්මය එයාට කියන්න පුළුවන්. ඒක තව කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරන්න උදව් කරන්න පුළුවන්. මිනිසුන්ට පේන්නේ නැති, හැඟෙන්නේ නැති, දැනෙන්නේ නැති, සිතෙන්නේ නැති ගොඩාක් දේවල් එයාට සිතෙනවා, ඇඟෙනවා, දැනෙනවා, පේනවා. ඒ දේවල් එයා ලස්සන ධර්ම දේශනාවක් වශයෙන්, නිර්වාණ පණිවිඩයක් වශයෙන් දේශනා කරනවා. තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා උපාලි මහා තෙරුන් වහන්සේ ආනවා, තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ මේ සද්ධර්මය කියලා එකක් දේශනා කරනවා, මොකද්ද මේ සද්ධර්මය කියන්නේ? හැමතැන මිනිස්සු කියනවා මේ ධර්මය කියලා, මොකද්ද මේ ධර්මය කියන්නේ? එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, උපාලි, අපි යමක් ආගත්තාම ඒ ආගත්ත දේ වටා ගත්තාම ඒ වටා ගත්ත දේ අපි පුරුදු කරන්න ඕනේ. ඉස්සෙල්ලාම හොඳට ශ්‍රවණය කරලා, ශ්‍රවණය කරපු දේ අවබෝධ කරගෙන, අවබෝධ කරපු දේ පුරුදු කරගත්තාම ඒ පුරුදු කරගත්ත දේ අපි අර ආගත්ත දේත් එක්ක ප්‍රත්‍යක්ෂ කරලා මේ දෙකම එකයි කියලා අපි අවබෝධ කරගන්නවා, ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එහෙනම් මේම යම්කිසි කෙනෙකුට යමක් කියනකොට ඒ කියන දේ තමන් හාගත්ත දේ, තමන් අවබෝධ කරගත්ත දේ, තමන් පුරුදු කරගත්ත දේ නම්, ඒ පුරුදු කරගත්ත දේ තුළින් නිවීමටපත් වෙච්ච දේ නම්, අන්න එයා ඒ ප්‍රත්‍යක්ෂ කරගත්ත දේ, පුරුදු කරපු දේ කියනකොට ඒකට තමයි ධර්මය කියලා කියන්නේ. එහෙම නැත්නම් පොත්පත්වල තියෙන දේවල් කටපාඩම් කරලා ගියාකින් කිව්වම ඒක ධර්මය වෙන්න බෑ. ඒක ඉතිහාසයක්. අනුන්ගේ ගවයෝ අතින් අපි වේදම් කරලා කෑම කකා අනුන්ගේ ගවයෝ බලනවා වගේ, අනුන්ගේ පණිවිඩ, අනුන්ගේ කමටාන්, අනුන් පුරුදු කරපු දේවල්, අනුන් ප්‍රත්‍යක්ෂ කරපු දේවල් අපට ධර්මයක් වෙන්න බෑ. යම්කිසි පුද්ගලයෙක් ඇවිල්ලා ආර්ය ශ්‍රාවකෙකින් ආනවා, මේ කියන ධර්මය පොත්පත්වල නෑ, මේ සෑම නාමයක් රූපයක් තුළින්ම මේ කියන ධර්මය අපට බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා පිළිගන්න බෑ. ඇයි? වේස කර්මාන්ත දියණියට කියපු කතන්දරේ මෙතන කියන්නේ, කේසිට කියපු කතන්දරේ මෙතන කියන්නේ, ඒ වේලාම බ්‍රාහ්මණයාගේ ජාතක කතාව මෙතන කියන්නේ. එහෙනම් සූත්‍රයක් නැහැ, ජාතක කතාවක් නැහැ, විනයක් ගැන මොකවත් විග්‍රහයක් නැහැ, අභිධර්මයේ කියන පාලි පාඨයක් මොකවත් නැහැ. ඒ නිසා මේක ගෞතම බුදුහාමුදුරන්ගේ ධර්මය නෙමෙයි කියලා කියන්න පුළුවන්. එහෙම කිව්වාම අපි අහන ප්‍රශ්නය, එහෙනම් ගෞතම බුදුහාමුදුරන්ගේ ධර්මය කියන්නේ, සත්‍ය ධර්මය කියන්නේ මොනවද කියලා ඇහුවා. මෙයා කියනවා ත්‍රිපිටකයේ තියෙන ගෞතම බුදුහාමුදුරු විසින් දේශනා කරපු ධර්මය තමයි සත්‍ය ධර්මය කියලා. එතකොට ඒ ආර්ය උත්තමයා ඒ පුද්ගලයාට උත්තර දෙනවා, ගෞතම බුදුහාමුදුරුව ප්‍රත්‍යක්ෂ කරපු ධර්මය ගෞතම බුදුහාමුදුරන්ටයි සත්‍ය ධර්මය. ඔයාට ඒක සත්‍ය ධර්මයක් උනේ කොහමද? ඔය භික්ෂුවට ඒක සත්‍ය ධර්මයේ උනේ කොහමද? ඒ ධර්මය ඔයා ප්‍රත්‍යක්ෂ කළේ නැහැ. එහෙනම් තව කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරපු ධර්මයේ එයාටයි ඒක සත්‍ය ධර්මය. අපට ඒක ආගත්ත පණිවිඩයක් විතරයි. ඒක සත්‍ය ධර්මයක් නෙමෙයි. එහෙනම් සැබෑ ධර්මය කියන්නේ මොකද්ද? උපාලි තෙරුන් වහන්සේට දේශනා කරපු ධර්මය. අපි විසින් යම් කිසි දෙයක් වඩලා ඒ වඩපු දේ ප්‍රත්‍යක්ෂ කරගෙන නිමා වුණා නම් මම මේ මේකක් වැඩුවා, මම මේ මේකක් පුරුදු කළා, මම නිවුණා, මේක ඕගොල්ලෝ වඩන්න ඕගොල්ලන්ට නිවෙන්න පුළුවන් කියලා වඩපු දේ කියනවා නම් ඒ කියන එක තමයි සද්ධර්මය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ සකෘදාගාමී ඵලයේ ඉන්න ඒ ආර්ය ශ්‍රාවකයා දේශනා කරන්නේ අනුන්ගේ එකක් නෙමෙයි. උන්වහන්සේ දේශනා කරන්නේ තමන් ප්‍රත්‍යක්ෂ කරපු එකක්, තමන් තුළ තියෙන එකක් කියන්නේ. එහෙනම් තමන් තුළ තියෙන දේ කියනවා නම් එයා ඵලලාභී කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. අනුන්ගේ දේවල් කියනවා නම් අසුවලා මෙම කිව්වාය, ආවලා මෙම ලියලා තිබුණාය, පොතේ මෙම තියෙනවාය, ආවල්තනේ මෙම සඳහන් වෙනවාය කියලා කියනවා නම් එයා අනුන්ගේ ගවයෝ තමන්ගේ අතේ වියදමින් බලා ගන්න ගොපල්ලෙක් වෙනවා මිසක් ගොපල්ලේ සූත්‍රයේ ඉන්න ඒ උත්තමයා බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ කර්ණීයමෙත්ත සූත්‍රය අපි පුරුදු කරන්න කලින් මේ කර්ණීයමෙත්ත සූත්‍රයේ ගාථාවල් පුරුදු කරනකොට අපට වෙන්නේ මොනවද කියන එක දැනගන්න ඕනේ. එක එක ගාථාවල් පුරුදු කරනකොට අපේ මානසිකත්වයේ ස්වභාවය ගැන අපට අවබෝධ වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඒ ගාථා රත්නය පුරුදු කළා ඉවර බව අපි දැනගන්න ඒ මට්ටම්වල තියෙන අවබෝධය ප්‍රඥාව මොකද්ද කියන එක දැනගන්න ඕනේ. ඒ අවබෝධය නැත්නම් අපි ඉන්නේ මොන ගාථාවේද කියන එක අපි දැන් දන්නවා. සෑම නාමයක් රූපයක් තුලින් අපට ගවේෂණය කරන්න බැරි නම් ඒ ගවේෂණය කරපු දේ පරීක්ෂණයට භාජනය කරලා නිගමනය කරලා ඒකෙන් නිරීක්ෂණය කරපු උත්තරේ අපට දෙන්න බැරි නම් ඒක මගින් නවතිනවා නම් එයා තාම මාර්ගයේ යන කෙනෙක්. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කරපු කෙනා සකෘදාගාමී මාර්ගයේ යනවා, ඵලයටපත් වෙලා නැහැ. එහෙනම් මේ හැම දේ තුළින්ම නිවන තියෙන බව දන්නවා කියන්න බෑ. එයා කවුද? සෝවා මාර්ගයේ යන කෙනා, ඵලයටපත් වෙලා නැහැ. මේ හැම දේ තුළින්ම කර්ම පරිසම් දෙනවා, හැම දේ තුළින්ම නිර්වාණ පණිවිඩයක් තියෙනවා, ධර්ම දේශනාවක් තියෙනවා, නිවෙන්න කමටහන් තියෙනවා. මේවා මොකවත් මට පේන්නේ නැහැ. හැබැයි මේ දේවල් තියෙන බව විතරක් එයා සැක නැතුව විශ්වාස කරනවා. එයා සෝවා මාර්ගයේ යන උත්තමේකයා. හැබැයි හැම නාමයක් රූපයක්ම වර්ණයක් ගන්ධයක් රසයක් ඕජාවක් මේ හැම ශබ්දයක් හැම වර්ණයක් තුළින්ම එයා තථාගතයන් වහන්සේගේ නිවන් පණිවිඩේ දකිනවා නම් ඒ නිවන් පණිවිඩේ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා නම් ප්‍රත්‍යක්ෂ ඥාණය එයා සෝවාන්. එයා මාර්ගයෙන් නිදාසලා ඵලයටපත් වෙලා. එහෙනම් එයාට අපි කියනවා පොල් ගෙඩියේ මොනවද දකින්න කියලා. මෙයා කියනවා පොල් ගෙඩියේ දේ කියන්නද, පොල් ගෙඩියේ පාට කියන්නද, ඒ ලෙල්ලෙන් කියන්නද, පොල් කට්ටෙන් කියන්නද, පොල් මදෙන් කියන්නද, පොල් වතුරෙන් කියන්නද, පොල් පැලෙන් කියන්නද කියලා අහනවා. එහෙනම් අපට තේරෙනවා මේ හැම දෙය තුළම යා නිවන දකින්නවා. එහෙනම් පොල් ටික එළියට අරගෙන තිබ්බාම ඒ කාපාට වෙලා පිළුණු වෙලා පුස් වෙලා වැඩකට ගන්න බැරි වෙනවා. දවස් දෙකක් නිකන් තිබ්බාම වැඩගත්තේ නැති පීය මොට්ට වෙනවා වාගේ, මලකඩ කනවා වාගේ අර පොල් බෑයෙන් වැඩක් ගන්න බෑ. ඒකේ රස වෙනස් වෙලා. මේ පොල් කට්ට තමයි ඒකේ රස වෙනස් වෙන්නේ නැතුව පරණ වෙන්න දෙන්න නැතුව හැමදාම අලුත්කම ආරක්ෂා කරන්නේ. එහෙනම් මේ පොල් කට්ට වාගේ තමයි අපි තථාගතයන් වහන්සේගේ ධර්මානුකූල ජීවත් වෙනකොට අපේ අලුත්කම කවදාවත් පරණ වෙන්නේ නැහැ. ඒක පරිස්සම් වෙනවා. අපි පිළිණු වෙන්නේ නැහැ. මායя අපිව පිළිණු කරන්නේත් නැහැ. අපි පුස් බැඳෙන්නේ නැහැ. ගඳ ගන්න නැහැ. කෙලෙස් වලින් අපි ගඳ වෙන්නේ නැහැ. හේතුව ධර්මයේ කියන මේ කට්ට අපිව පරිස්සම් කරනවා. එහෙනම් මේ පොල් ගෙඩිය තුලින් තියෙනා වූ සියලුම නිර්වාණ පණිවිඩ එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා නම් ඒ ප්‍රත්‍යක්ෂ වෙච්ච ඥාණයට අපි කියනවා මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා කියලා. ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රත්‍යක්ෂ වෙච්ච දේ යට දේශනා කරන්න පුළුවන් නම් ඒකේ වඩලා යට නිමා කරන්න පුළුවන් නම් ඒ වඩලා නිමා කරලා තව කෙනෙකුට යට උදව් කරන්න පුළුවන් නම් නිමා වෙන්න අන්න එයා තමයි සකෘදාගාමි ඵලයටපත් වෙච්ච කෙනා. එහෙනම් මේ විදිහට මේ ගාථා රත්නවල අපි දකින්න පණිවිඩ අපි පුරුදු කරනකොට අපේ චරිතය වෙනස් වෙනවා. අපේ සියලුම ඉරියව් වෙනස් වෙනවා. අපේ සිටිවිලි ඒ සිටින ක්‍රමවේද වෙනස් වෙනවා. අපට මේ සාරිගාමාපාදනි කියන මේ ශබ්ද හතෙන් ඇයෙන ඕනම ශබ්දයක් ඇයෙන ක්‍රමවේදය වෙනස් වෙනවා. අපට ලුණු රස, තිත්ත රස, කාට රස, අඹුල් රස, පැණි රස, මිරිස් සැර මේ ඕනම රසයක් මේ දිවට දැනෙනකොට ඒ රස දැනෙන ක්‍රමවේදය වෙනස් වෙනවා. දුගඳක් සුවඳක් අපේ නායට ස්පර්ශ වෙනකොට මේ දුගඳයි සුවඳයි ස්පර්ශ වෙන ක්‍රමවේදය වෙනස් වෙනවා. ඇඟීමක් ඇති වෙනකොට ඒ ඇඟීම දැනෙන ක්‍රමවේදය වෙනස් වෙනවා. සිතවිල්ල පාළ වෙනකොට ඒ සිතවිල්ල පාළ වෙන ක්‍රමවේදය වෙනස් වෙනවා. එහෙනම් මේවා තුලින් තමයි තමන් තාම පෘතුජනද, තමන් ඵලයක ඉන්නවද කියන එක තේරුම් ගන්නෙ. එහෙනම් තාම අපට රාග සිතවිලි එනවනම්, ලෝභ සිතවිලි එනවනම්, ద్వේෂ සිතවිලි එනවනම්, මෝහ සිතවිලි එනවනම් මේ එකක් තුලවත් නිවනක් තියෙන බවක් අපට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැත්තම් ඒක තුලින් විශාල ධර්ම කාරණාවක් කමඨාණක් අපිට මතු කරගන්න බැරි නම් එයා තාම පුතුජන ස්වභාවයෙන් ඉන්නේ. එයා තුල මාර්ගඵලයක් නැහැ. එහෙනම් පළවෙනි ගාථාව, දෙවෙනි ගාථාව හරියට පුරුදු කරුවොත් ඒ ගාථා දෙක තුලින් ඕනම කෙනෙකුට මිනිසත් බව ලැබලා තියෙන කෙනෙකුට සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්න පුළුවන්. එහෙනම් පළවෙනි ගාථාවේ තියෙන ಗುಣධර්ම ටික හදනකොට, ඒ සුදුසුකම් ටික හදනකොට එයා මාර්ගයට පිවිසෙනවා. සෝවා මාර්ගයට පත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඇයි? සුදුසුකම් ලැබපු ගමන් එයාට ඉන්ටර්වයුව එකට යන්න පුළුවන්. සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා එයාට වීරියෙන් ඉට ගන්න පුළුවන්. මට සුදුසුකම් තියෙනවා, මාව පරීක්ෂණය කරලා බලන්න පුළුවන් නම් රස්සාවක් දෙන්න කියලා. එහෙනම් මේ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීමේ සුදුසුකම් ටික තමයි මේ පළවෙනි ගාථාවෙන් දේශනා කරන්නේ. එහෙනම් මේ සුදුසුකම් ලබනකොට, ඒ සුදුසුකම් වල ගුණාංග ටික හදනකොට, එයා අවංක වෙනකොට, වඩා අවංක වෙනකොට, නියතමානී වෙනකොට, මුරුදු වෙනකොට, එයා ගොඩාක් 100න් ඉන්නකොට, උජුපටිපන්න වෙනකොට, අන්න එයා මේක පුරුදු කරනවා කියන තීරණයට එනකොට එයා මාර්ගයට පිවිසෙනවා. ඒ හැම කාරණාවක්ම එයා පුරුදු කරන්න පටන් ගත්ත ගමන් පුරුදු කරාම නිවෙන බව එයා ප්‍රත්‍යක්ෂ කරනකොට මේ දේවල් මට පුරුදු කරන්න පුළුවන්, පුරුදු කෙරුවොත් මේ දේවල් වෙනවයි කියලා එයා ප්‍රත්‍යක්ෂ කරනවා පුරුදු කරන්න කලින්ම. එන දෙවනි ගාථාවේදී ඵලයටපත් වෙනවා. අන්න පුරුදු කරනවා. පුරුදු කරනකොට මේ සෑම දෙයක් තුළ තියෙන ධර්ම කාරණා යට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. ඒක තුළ තියෙන නිර්වාණ පණිවිඩ පේන්න පටන් ගන්නවා. ඒ පණිවිඩ තවත් කෙනෙකුට උදව්වක් වශයෙන් කියන්න පුළුවන් දක්ෂකම පීඨනවා. අන්න තුන්වෙනි ගාථාවයි හතරවෙනි ගාථාවයි ගත්තාම එයා දෙවනි ඵලයටපත් වෙච්ච ආර්ය උත්තමයෙක් බවටපත් වෙනවා. එහෙනම් අනිත් ගාථාවල් ගැන අපි අද සාකච්ඡා කරන්නේ, හේතුව අපේ කාලය මදි. එහෙනම් සෝවාන් ඵලයටපත් වෙන්නේ කොහමද? සකෘදාගාමි ඵලයටපත් වෙන්නේ කොහමද? සෝවා මාර්ගයට පිවිසෙන්නේ කොහමද? සකෘදාගාමි මාර්ගයට පිවිසෙන්නේ කොහමද කියන එක මේ කර්ණීයමෙත්ත සූත්‍රයේ තුලින් පළවෙනි ගාථාව, දෙවෙනි ගාථාව, තුන්වෙනි ගාථාව, හතරවෙනි ගාථාව කියන මේ ගාථා රත්න හතර තුලින් අපි සාකච්ඡා කළා. අපි දැනගත්තා මාර්ගඵලයකටපත් වුණාම අපේ මානසිකත්වය, අපේ සිතවිලිවල ඒ ක්‍රමවේදය, අපේ ආයතන අය මේ නාම රූප ක්‍රමවේද තුල ක්‍රියාත්මක වෙන පිළිවෙත, අපගේ ජීවිත කාලය තුල කවුරුත් ඇවිල්ලා අපේ ඵලය ගැන අපිට කියන්න අවශ්‍ය නැහැ. අපිටම තේරෙනවා ඒ ඵලවල ඥාණයෙන් ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. සෝවාන් ආර්ය ශ්‍රාවකයා සෝවාන් කියලා කවුරුත් කියන්න ඕනේ, එයා දන්නවා මම සෝවාන් කියලා. සකෘදාගාමි ආර්ය ශ්‍රාවකයාට කවුරුත් කියලා ඔයා සකෘදාගාමි කියලා සාතිකයක් දෙන්න ඕනේ, එයා දන්නව අවංකවම මම සකෘදාගාමි කියලා. හේතුව ඒ ඥාණය සැක නැතිව එයාට ස්ථීර වශයෙන්ම එයාට යාව අඳුන්වලා දෙනවා, ඔයා මේ ඵලයේ ඉන්නේ, තව මේ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු තියා දන්නවා. ඒ අඩුපාඩු හදන්න කමටාණු තියා දන්නවා. හේතුව අනාගාමි වෙන්න තියෙන කෙනාට සකෘදාගාමි ඵලයේ ඥාණය ඒ අවබෝධය ඇති අනාගාමි ඵලයට දියුණු කරන්න. රාත්‍රෙන්ද රාත් අවබෝධය අවශ්‍ය නැහැ, අනාගාමි ඵලය අවබෝධය ඇති රාත් වෙනකන් එයාට ඒ අවබෝධය ගන්න. එහෙනම් ක්‍රමක්‍රමයෙන් අපි පංචශීලයේ සමාදම් වෙලා ලෝභ දේශ මෝහ වලින් අයින් වෙන අදහස ඇති කරගෙන ආර්ය කුලපුත්‍රය අපි ආශ්‍රය කරගෙන නිවන් මාර්ගයට පිවිසෙනකොට ඒ පුංචි අවබෝධය ඇති අපිට උජිපටිපන්න වෙන්න ඕනේ, නියතමානි වෙන්න ඕනේ, අවංක වෙන්න ඕනේ, වඩා අවංක වෙන්න ඕනේ, මෘදුකමින් ඉන්න ඕනේ. මේ ගුණාංග ටික ඇති කරනවා. ඇයි ආර්ය ශ්‍රාවකයා ඉදිරියේ අපට දඩබ්බර වෙන්න බෑ, දුස්සීල වෙන්න බෑ. මේ ගුණාංග ටික අදනකොට දන්නේම නැතුව මාර්ගයට යතල්ලු වෙනවා, පිවිසෙනවා. ඉතින් පස්සේ මේ ඇති කරපු ගුණාංග ටික යා පුරුදු කරනවා. ඒ පුරුදු කරපු දේවල් යා පුරුදු කරපුවා ප්‍රත්‍යක්ෂ කරනවා. දෙවනි මාර්ගයේ තුල පිවිසලා ඵලයටපත් වෙනවා. එහෙනම් ඒ මාර්ගවල අවබෝධයෙන් ඵලයටත්, ඒ ඵලයේ අවබෝධයෙන් ඊළඟ මාර්ගයටත්, ඊළඟ මාර්ග අවබෝධයෙන් ඊළඟ ඵලයටත් යන ක්‍රමවේදයක්. මේකට කවුරුත් ආචාර්යවරයෙක් අවශ්‍ය නැහැ, ගුරුවරයෙක් අවශ්‍ය නැහැ, බුදුහාඳුර ළඟ ඉඳලා අපට බණ කියන්න අවශ්‍ය නැහැ. එහෙනම් එදා 500ම තපෝවනයේට ගිහිල්ලා හිමාල අඩවියේ භාවනා කළා. ඒ 500ම රාහත් වුණා. මේ කර්ණීයමෙත්ත සූත්‍රය පුරුදු කරලා කොයි තථාගතයන් වහන්සේ එතන වැඩ හිටියේ නැහැ. සාරිපුත්ත මොග්ගල්ලාන කමඨාන් පෑදිලි කරන්න, ප්‍රශ්න සාකච්ඡා කරන්න වැඩ හිටියේ නැහැ. විනය උගන්වන්න උපාලි තෙරුන් වහන්සේ එතන වැඩ හිටියේ නැහැ. අපෝපත්තාන කරන්න කවුරු දායකයෝ එතන හිටියේත් නැහැ. එහෙනම් 500ම Tamanට කැමැති කැමැති ගස් යට ඉඳගෙන කමන්ට තේරෙන විදියට මේක වඩන්න පටන් ගත්තා. ක්‍රමානුකූලව දවස ගානේ රාත් වෙන්න පටන් ගත්තා. උදේත් රාත් වෙනවා, දවලුත් රාත් වෙනවා, රාත් රාත් වෙනවා, මධ්‍යම රාත්‍රියේත් රාත් වෙනවා, අලුයමත් රාත් වෙනවා. 500ම අරියක් බෝධියට සමවැදුනා. එහෙනම් කල්පනා කරලා බලන්න, මේක ගුරුවරයෙක් නැතුව, ආචාර්යවරයෙක් නැතුව, අභ්‍යන්තරයේ පීඨන අභිධර්මයේ තමන් විසින් ස්පර්ශ කරමින්, අයි අභ්‍යන්තර ධර්ම අවබෝධයෙන් තමන්ගේ අඩුපාඩු හදාගෙන, තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙලා, තමන්ට තමන් ගුරු උපදේශක වෙලා, තමන්ට තමන් තථාගතයන් වෙලා, තමන්ට තමන් විනයාචාර්ය වෙලා, තමන්ට තමන්ම ගුරුවරයෙක් වශයෙන් ඉඳගෙන උගන්නගෙන අඩුපාඩු හදාගෙන පුද්ගලිකව තනියෙන් යන්න තියෙන ගමනක්. මේක කාටවත් යවන්න බෑ. තවත් කෙනෙකුට තවත් කෙනෙකුගේ මාර්ගය හදන්න බෑ. තම තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් වටාගෙන හදාගෙන නිමා වෙන්න ඕනේ ගමනක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති. තම තමන්ගේ ප්‍රත්‍යක්ෂක නුවණට, ඒ නැනනුවණට තේරුම් අරගෙන ඒකට අනුව ඒක පුරුදු කරලා, ඒ පුරුදු කරපු එකේ දැනුමෙන් ඊළඟ එක වඩලා, ඒ දැනුමෙන් ඊළඟ එක වඩලා, ඒ මේම ක්‍රමක්‍රමයෙන් තමන්ව නිමා කරලා සංසාර දුකෙන් එතර කරවන වැඩපිළිවෙලා. එහෙනම් මේ ස්වාමීන් වහන්සේලා මේ පින්වත්තුන් කල්පනා කරලා බලන්න, කර්ණීයමෙත්ත සූත්‍රයේ දැන් අපගේ ජීවිතය අපි පුරුදු කරන්න ඕනේ. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ ಗುಣධර්ම ටික වඩනවා. ಗುಣධර්ම කියලා කියන්නේ සිල්. එහෙනම් නියතමානි වෙලා, අවංක වෙලා, කීකරු වෙලා, වඩා උජුපටිපන්න වෙලා, අපි අනිත් අයට කිසිම කෙනෙකුට දුකක් වේදනාවක් පීඩාවක් දෙන්නේ නැතුව මේ ලෝකෝත්තර මාර්ගය පුරුදු කරනවා කියන්නේ ඉස්සෙල්ලාම සීලය රකින්නවා. මේ අවංක වෙනවා කියලා කියන්නේ එයා බොරු කියන්නේ නැහැ. අවංකේ කවදාවත් බොරු කියන්නේ නැහැ. අවංකේ කොරකම් කරන්නේ නැහැ. අවංකේ මිනි මරන්නේ නැහැ. අපි දන්නා මෙයා මගේ අවංක යාළුවා. මෙයාව ගෙදර කියලා යන්න පුළුවන්. මෙයාගෙන් අපේ ගෙදර කට්ටියට අනතුරක් වෙන්නේ නැහැ. මේ අවංකයා. වඩා අවංක වුණොත් කොහමද? එයාගෙන් කවදාවත් අබමල් රේණුවකින්වත් අපට අකටයුත්තක් වෙන්නේ නැහැ. උජිපටිපන්න වෙච්ච කෙනා ගොඩාක් සීයෙන් ඉන්නවා. චිත්තානුපස්සනාවෙන් ඉන්නවා. එයා කිසිම මොහතක එයාගේ සලායතන වලින් වැරද්දක් කරන්නේ නැහැ. මුර්ධුව ඉන්නවා. එයා කීකරු වෙනවා, යටාස්පාත් වෙනවා, අවංක වෙනවා. කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්නේ නැහැ. එකට එක කතා කරන්නේ නැහැ. විරුද්ධව වෛරය පාන්නේ නැහැ. අමනාප වෙන්නේ නැහැ. අකීකරු වෙන්නේ නැහැ. බලන්න මේවා තමයි පන්සිල් කියලා තථාගතයන් වහන්සේ අර 500ක් නමට දේශනා කළේ. එනං උන්වහන්සේ මේ පළවෙනි ගාථාවෙන් සීලය දේශනා කළා වෙන වෙන වචන වලින්. ඒ වචන වලින් දේශනා කරපු සීලය උන්වහන්සේලා හොඳට අවබෝධ කළා. උන්වහන්සේලා ඒවා ಗುಣධර්ම වශයෙන් පුරුණ කොට සීලය, සමාධිය, ප්‍රඥාව කියලා ලෝකෝත්තර මාර්ගයට මේක වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් අපගේ ජීවිතවල අපි කර්ණීයමෙත්ත සූත්‍රයේ පළවෙනි ගාථාව තුලින් සිල් රකිමු. අපගේ ಗುಣධර්ම සුදුසුකම් අපි හදමු. මේ සුදුසුකම් හදලා අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මාර්ගයට පිවිසිලා, ඒ පිවිසිච්ච මාර්ගයේ ඵලයක් බවට පත් කරන්න ඕනේ. පසු අපට අටවෙනි භවයක උප්පත්තියක් ලැබෙන්නේ නැහැ. එහෙම කියලා හිතාගෙන අපි නතර වෙන්නේ නැහැ. ඒ අවබෝධය පාවිච්චි කරලා මේ නාම රූප ධර්ම තුල තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මා භූතවල තියෙන සෑම දෙයක් පිළිම අපි නිවන් මාර්ගයේ දැනගන්න ඕනේ. ඒ ධර්ම දේශනාව ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ඒක සඳහා කමඨාන් වඩන්න ඕනේ. ඒක තුන්වෙනි ගාථාවේ හතරවෙනි ගාථාවේ තථාගතයන් වහන්සේ මොන වගේ ගුණධර්ම වැඩුවොත් මේක පේනවද, මොන වගේ ගුණධර්ම වැඩුවොත් මේ ධර්මය ඇයෙනවද, එයාට වටා ගන්න පුළුවන්ද කියන එක දේශනා කරනවා. එහෙනම් අපට තියෙන්නේ මොකවත් කරන්න නෙමෙයි, ගුණධර්ම වඩන්න. කර්ණීයමෙත්ත සූත්‍රයේ පළවෙනි ගාථාවේ ගුණධර්ම ටික වැඩුවා. ඒක තුළින් ඒ අදාළ ඥානය වඩා ගත්තා. දෙවනි ගාථාව තුළ තියෙන ගුණධර්ම ටික වැඩුවා. ඒ දෙවනි ඥානයට සමවැදුනා. තුන්වෙනි ගාථාවේ තියෙන ගුණධර්ම ටික වැඩුවා. ඒ ගාථාවේ ඥානයට සමවැදුනා. හතරවෙනි ගාථාවේ ගුණධර්ම ටික වැඩුවා. ඒ ගාථාවේ ඥානයට සමවැදුනා. එහෙනම් මේ පුද්ගලයෝ හට දෙනෙක් ඉන්නවා. මාර්ග ආ මාර්ග ඵල කියලා හට දෙනෙක්. ඒ නිසා ගාථාවන් 8ක් තියෙනවා. ඒ ගාථාවන් 8න් පස්සේ එයා ඔක්කොම අත්හැරලා නිමාව දකිනවා. ඒ නිමාව දැකපු කෙනාගේ ඒ විස්තරය තමයි නවවෙනි ගාථාවේ සඳහන් කරන්නේ. ඒ නවවෙනි ගාථාවේ තියෙන විස්තරය තමයි ඊට පස්සේ යාට වෙන්නේ මොනවද. එයා මේ ලෝකේ කවදාවත් ඉපදෙන්න එයාට උත්පත්තියක් දෙන්න බෑ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ගර්භ අතර තුල ඉපදෙන්න. අපි දන්නවා මේ ගබ්බ කියන වචනය ගොඩාක් තැන්වල භාග්‍යතුන් වහන්සේ දේශනා කරන වචනයක්. මේ ගබ්බ කියලා කියන එකට තවත් වචනයක් තමයි කාම කියලා කියනවා. එහෙනම් සංයුත්ත නිකායේ තියෙනවා එක සූත්‍රයක මේ කාම සූත්‍රය කියලා. මේ කාම සූත්‍රය විස්තර කරන්න මේ ගබ්බ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් මේ ගබ්බ කියන එකට තවත් සමාන වචනයක් තමයි මේ කාම කියන එක. එහෙනම් මේ කාම ලෝකයේ පඨවි කාම ලෝකයේ, ආපෝ කාම ලෝකයේ, වායෝ කාම ලෝකයේ, එහෙනම් තේජෝ කාම ලෝකය උපදින්නේ. එහෙනම් කාම ලෝකයේ නැවත ඉපදෙන්නේ නැති නිසා තමයි මෙයාට නයිජාතු ගබ්බ කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් අන්තිමට මෙයාට වෙන්නේ මොනවද? මොන වගේ මට්ටමකින් මෙයා නිදාස් වෙනවද? එයාට ඇති වෙන අවසාන පණිවිඩය තමයි 10වෙනි ගාථාවෙන් කියන්නේ. එහෙනම් අපි මාර්ගඵල දෙකකුත්, ඒ මාර්ගඵල දෙකට අදාළ ගුණධර්මත්, ඒ ගුණධර්ම වඩන ආර්ය ශ්‍රාවකයා තමන් විසින් පරික්ෂණයට කරගන්න ක්‍රමවේදයක්, තමන් තුළ වැඩෙන අවබෝධය තමන් තුළින් දැනගන්නා ආකාරයක් ගැන අපි සාකච්ඡා කළා. මේ කර්ණීයමෙත්ත සූත්‍රයේ සාකච්ඡා ධර්ම දේශනාව, මේ සාකච්ඡා ධර්ම දේශනාව නැවත නැවත සීකරන්න, මෙනෙහි කරන්න, මේක නිතරම සිත තුළ ගබඩා කරලා තැම්පත් කරලා සීය තබා ගන්න. තමන් මේ කර්ණීයමෙත්ත සූත්‍රය පුරුදු කරනකොට ඒ ගාථාවලට අදාළ ගුණධර්ම තියෙනවද, ඒ අදාළ ඥානය තමන් තුළ තියෙනවද, ඒක ප්‍රත්‍යක්ෂ වෙලාද, තමන්ට මේ ආකාරයෙන් ඇහෙනවද, පේනවද, දැනෙනවද, ඇඟෙනවද, සිතෙනවද කියලා මේ සාකච්ඡා ධර්ම දේශනාවට අනුව සංසන්දනය කරලා බලන්න. එහෙම අඩුපාඩු තියෙනවා නම් තේරුම් ගන්න තාම ගුණධර්ම වැඩිලා නැහැ, පරිපූර්ණ වෙලා නැහැ, තාම මග ඉන්නේ, වඩලා ඉවරයි කියලා ලෝකයක් අදාගෙන අපි අතරමං වෙලා. එහෙනම් අදහිඳලා මේ ගාථා රත්න හතර තුල මේ මාර්ගඵල දෙක ඒකාන්ත වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කරනවා, ඒකට සමවදිනවා, ආර්ය කුලයේ ඉපදෙනවා, මම ආර්ය ජාතියේ ආර්ය බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙනවා කියන කදිස්ථාන කරගෙන මේ ගාථා රත්න දෙක තුල තියෙන ගුණධර්ම වඩන්න, ඒ ඵලවලට සමවදින්න, අපිත් නිවිලා අපිත් දුකෙන් එතර වෙලා මේ ලෝක සත්‍යයන් දුකෙන් එතර කරන්න මේ ධර්ම සාකච්ඡාව, මේ කමඨාන, මේ අවවාද අනුශාසනාව අප සියලුම දෙනාට ඒකාන්ත වශයෙන්ම නිවන පිණිස, සංසාර විමුක්තිය පිණිස හේතු වේවා, වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.